ආදරණීය දුවේ පුතේ ඔබ සියලු දෙනාටම සුබ දවසක් ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා මා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ මොහොතේ රජරට සේවය ශ්‍රවණය කරන ආදරණීය හිතවතුන් ඔබ සියලු දෙනාටමත් සුබ දවසක් වේවා සුබ සන්ධ්‍යාවක් වේවා කියන පැතුමින් අපි අද දවසේ රජරට සේවයේ මගින් විකාශනය වන රජරට ගුරු ගෙදර වැඩසටහන් මාලාවේ ඉතිහාස විෂයට වෙන් වී තිබෙන හෝරාව තුල අදත් බොහෝ විෂය කරුණු සාකච්ඡා කිරීමට ඔබ සමගම සම්බන්ධ වී සිටිනවා. එහෙමනම් ඔබට මතක ඇති ගිය සතියේ අපි සාකච්ඡාවට බඳුන් කරේ 10 ශ්‍රේණියේ විෂය නිර්දේශයට අදාළ වූ පස්වෙනි පාඩම් එකකය. ඒ පාඩම් එකකේ තමයි ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය කියන පාඩම. මෙම පාඩම් ඒකකේ අපි මුලින්ම කතා කරමා ගිය සතියේ සාකච්ඡාවට ගොනු කරගත්තු දේවල් එහෙම නැත්නම් මේ සාකච්ඡාවට බඳුන් කරපු දේවල් ඔබට පුංචි සාරාංශයක් ඉදිරිපත් කරලා අද දවසේ ඉස්සරහට මේ පාඩම තවදුරටත් ඔබ සමග යාමට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ද්වීපුත අපි ගිය සතියේ කතා කරා ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය කියන ප්‍රධාන මාතෘකාව යටතේ විද්‍යාව කියන්නේ මොකද්ද, විද්‍යාව සහ තාක්ෂණය ගැන කතා කරා. ඒත් එක්කම අපි කතා කරා ප්‍රාග්ඓතිහාසික මානවයා මොනවාගේ තාක්ෂණික ක්‍රමවේදද භාවිත කරේ. ඒත් එක්කම පූර්වඓතිහාසික යුගයට මිනිසා ප්‍රවේශ වීමත් සමග මේ තාක්ෂණයේ යම් පරිණත බවක් දැක්කා කියලා අපි කතා කරා. ඒ තුල විද්‍යාත්මක දැනුම ප්‍රායෝගිකව ආදේශනය නැතු ප්‍රායෝගිකව භාවිත කිරීමත් එක්ක මිනිසුන්ගේ දෛනික කටයුතු වලදී මේ විද්‍යාවේ මූලධර්ම භාවිත කරපු ආකාරයක්, මේ මූලධර්ම භාවිත කිරීමේදී ඒවා දිගු කාලීනව පැවැත්මකට අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීමත් සමග තාක්ෂණයේ ආරම්භය ගැනත් අපි කතා කරා. එහෙනම් පූර්වඓතිහාසික යුගයේ පැරණි විද්‍යාව හා තාක්ෂණයේ අවස්ථා ගැන කතා කරද්දී ඔබට මතක ඇති මා කතා කරා මුලින්ම මැටියුරු සුසාන පිළිබඳව සාකච්ඡා කරා. ඒත් එක්කම දෙවෙනි එක නිවාස තාක්ෂණයක් ගැන කතා කරා. තුන්වෙනි අවස්ථාව මැටියුරු තාක්ෂණය ගැන කතා කරා. ඒ වගේම තුන්වෙනි අවස්ථාව විදිහට මැටි බඳුන් තාක්ෂණය ගැන කතා කරා. එමනම් මේ මැටි බඳුන් තාක්ෂණය, මැටියුරු තාක්ෂණය, නිවාස තාක්ෂණය හැරුණු විට මුල් ඓතිහාසික යුගයේ වෙන විට මිනිස්සු තවදුරටත් මේ තාක්ෂණික කුසලතාවයේ නිපුණත්වය වර්ධනය කරගනිමින් විද්‍යාත්මක භාවිතයේ පරිණත අවස්ථාවකට මිනිස්සු යොමු වුණා කියලා කතා කරා. එහිදී බොහෝ දුරට අපි වාරි පද්ධතියක් ගැන කතා කරා, වාරි කර්මාන්තයක් ගැන, වාරි තාක්ෂණයක් ගැන කතා කරා. ඒ තුලින් ජල කළමනාකරණ තාක්ෂණය කෙලෙසද අපේ මුතුන් මිත්තන් ප්‍රායෝගිකව භාවිතයට ගත්තේ කියලා කතා කරා. එහිදී මහවැව් ඉදිකිරීම ගැන කතා කරා. ඒත් එක්කම වැවක් සහ වැවක අංග ගැන කතා කරා. වැව් බැම්ම, බිසෝකොටුව, පිටවාන, සොරව්ව, සලපනාව, ඔන්න ඔය වාගේ වාරි අංග සහ එහි කාර්යභාරය ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරා ජල කළමනාකරණයේ තවත් සුවිශේෂී අංගයක් විදිහට ඇල මාර්ග ඉදිකිරීම ගැන කතා කරා. මිනිපේ ඇල, ඇලහැර ඇල, මේ තුලින් සුපෝෂණය වන වැව් ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරා පොකුණු සම්බන්ධව, පොකුණු පිළිබඳව කතා කරා. විශේෂයෙන් අනුරාධපුර පොළොන්නරුව රාජධානී වලට අයත් පොකුණු නිර්මාණය ගැන කතා කරා. ඒත් එක්කම අපි අවසානයේ කතා කරා මේ මිනිස්සු භාවිත කරන මේ ජලය පිරිසිදු කරගෙන එහෙම නැත්නම් නියම ගුණාත්මක බව රැකගෙන සිසිලනේ රැක ගැනීම සඳහා මිනිස්සු ඒ කාලේ තාක්ෂණික ක්‍රමවේද භාවිත කරා කියලා අපි කතා කරා. එහෙමනම් දුවේ පුතේ මේ ජල කළමනාකරණයට තවත් එක් අංගයක් විදිහට අපිට කතා කරන්න පුළුවන් අනිවාර්යම අමතක කළ යුතු අංගයක් තමයි මේ සීග්‍රියේ ජලමල් පිළිබඳව අපි කතා කළ යුතුයි. සරලව හෝ ඔබ දන්නවා සීග්‍රිය කියන්නේ ක්‍රිස්තු වර්ෂ 500 වසරේ කාශ්‍යප රජතුමාගේ කාලේ නිර්මාණය වෙන බලකොටුවක් මුලින්ම, පස්සේ කාලේ මේක ඔහු විසින් රාජධානියක් බවට පත් කරගන්නවා. ඒ තුල මේ සීගිරියේ බොහෝ නිර්මාණංග ඉතාමත් තාක්ෂණික කුසලතාවලින් හෙබි අංග බවට පත් වුණා. විද්‍යාත්මක ක්‍රමවේද ඉතාමත් හොඳින් උපයෝගී කරගත්තු අංග බවට පත් වුණා. එහෙමනම් මේ පර්වත මස්තකයේ සිට පහළට ගලා එන ජලදාර ජලධාරාවේ වේගය නිසා ඒ ඇතිවන පීඩනය මේ තැනිතලාව දිගේ ගලාගෙන යනකොට ඒ ජලය ජලමල් නිර්මාණය කරලා ඒ ජලමල් වලින් උඩට වැස්සෙන ආකාරයට ඉදි කරන්න නිර්මාණය කරන්න අපේ එකල ශිල්පීන් ට හැකියාව ලැබිලා තිබුණා. ඔබට හොඳට දැක ගන්න පුළුවන් අදටත් මේ ජලමල් වර්ෂා කාලයේදී සක්‍රීය වෙනවා. බොහෝ දුරට මෙන්න මේ ආකාරයට සීගිරියේ ජල උද්‍යානවල එත් එක්කම ප්‍රවේශ දෙපස තියෙන බොහෝ අවස්ථාවලදී මේ ජලමල් පිළිබඳව ඉතාමත් හොඳින් ඔබ දැකලත් ඇති. මේ වෙනකොට ඒ පිළිබඳ අත්දැකීමකුත් ඇති. එහෙමනම් මේ පිළිබඳවත් අපි කතා කළ යුතුයි. ජල කළමනාකරණය සහ වාරි තාක්ෂණය, ජල තාක්ෂණය ගැන කතා කරද්දී. එහෙමනම් දුවේ පුතේ අපි අද දවසේ කතා කිරීමට බලාපොරොත්තු වෙනවා මේ පැරණි විද්‍යාව හා තාක්ෂණයට තවත් වෙනම මානයක තාක්ෂණික අංග පිළිබඳ. එහෙමනම් අපි අද දවසේ මේ පැරණි විද්‍යාව හා තාක්ෂණය යටතේ සාකච්ඡා කිරීමට දුවේ පුතේ බඳුන් කරන්නේ වාස්තු විද්‍යාව පිළිබඳව. වාස්තු විද්‍යාව. එහෙමනම් පැරණි විද්‍යාව හා තාක්ෂණය පිළිබඳව අධ්‍යයනය කරද්දී පැරණි විද්‍යාව හා තාක්ෂණය ඉස්මතු වන, නිරූපණය වන, පිළිඹු වන තවත් ප්‍රබලම අවස්ථාවක් තමයි මේ වාස්තු විද්‍යාව. වාස්තු විද්‍යාව සහ වාස්තු විද්‍යාවේ අංගෝපාංගයක්. අපි දන්නවා මේ වාස්තු විද්‍යාවේ අංගෝපාංගයන් නෂ්ටාවශේෂයන් පිළිබඳව අපි අවධානය යොමු කරනදී එහි වැඩිම හිමිකාරත්වයක් උරුමයක් තියෙන්නේ අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි සමයන් තුල. අදටත් අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි සමයන් තුල නටඹුණු බොහෝ වාස්තු විද්‍යාත්මක අංගෝපාංගයන් දක්නට ලැබෙනවා. මේ සියලු වාස්තු විද්‍යාත්මක අංග අපි අධ්‍යයනයේ පහසුව සඳහා අපිට කොටස් දෙකක් යටතේ කතා කරන්න පුළුවන්. එකක් තමයි බෞද්ධ ගොඩනැගිලි සහ බෞද්ධ ආගමික ගොඩනැගිලි සහ ආගමික නොවන ගොඩනැගිලි. ආගමික සහ ආගමික නොවන ගොඩනැගිලි කියලා මේ වාස්තු විද්‍යාවේ අංග සාකච්ඡා කරන්න පුළුවන්. ආගමික ගොඩනැගිලි විදිහට දාගැබ්, බෝධිගිර, පිළිමගෙව, විහාරගෙව, දානශාලා, භාවනා කුටි, ආරාම, උන්නෝ වගේ දේවල්. ආගමික ගොඩනැගිලි විදිහට බලකොටු, රජමාලිගා, ඒත් එක්කම බෙහෙත් ශාලා, එහෙම නැත්නම් රෝහල්, උන්නෝ වගේ දේවල් ආගමික නොවන වාස්තු විද්‍යා අංග විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙමනම් මේ වාස්තු විද්‍යා අංග අතරින් වාස්තු විද්‍යාවේ විශිෂ්ටත්වයේ හෙළිවන ප්‍රබලම අංගයක් බවට දරුවනේ පත් වුණා ස්තූප නිර්මාණය, නැත්නම් දාගැබ් නිර්මාණය. අනිකුත් වාස්තු තාක්ෂණය ඉස්මතු නොවුණානේ මේ බොහෝ ක්ෂේත්‍රවල, විශේෂයෙන් ගොඩනැගිලිවල. අපි ඔය කතා කරපු ආගමික සහ ආගමික නොවන ගොඩනැගිලි රාශියක මේ වාස්තු විද්‍යාව ඉතා හොඳින් ගැබ් වෙලා තියෙනවා. එහෙනම් මේ වාස්තු විද්‍යාව ඉතා හොඳින් ගැබ් වූ එක් ප්‍රබල මංගයක් බවට දුවේ පුතේ අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ ස්තූප නිර්මාණය. බොහෝ දුරට අනුරාධපුර යුගයේ නිර්මාණය වෙච්ච බොහෝ ස්තූපවල මේ වාස්තු විද්‍යානු ඥාණය ඉතා හොඳින් ගැබ් වෙලා තියෙනවා. අපි දන්නවා මුලින්ම නිර්මාණය කරන රුවන්වැලි සෑය, ඒත් එක්කම අබේගිරිය, ජේතවනාරාමේ, මේ වාගේ මහා ස්තූපවල සහ ඒත් එක්කම ලෝවාමාපාය වාගේ උපෝස්ථාගර ආශ්‍රිතව බොහෝ දුරට මේ විද්‍යාත්මක දැනුම සහ ඒ දැනුම ක්‍රියාවට නැංවීම තුළින් ගොඩනගාගත්තු තාක්ෂණික නිපුණත්වයේ පිළිබඳ ඉතාමත් හොඳින් තොරතුරු සඳහන් වෙනවා. අපි දන්නවා මේ අනුරාධපුර පොළොන්නරු රාජධානි අයිති වුණේ වියලි කලාපයට. බොහෝ දුරට මේ වියලි කලාපයට ඊසාන දිග මෝසම් සුළං සක්‍රීය වෙන කාලේ බොහෝ දුරට දැඩි අකුණු සහිත තත්වයක් ගොඩනැගෙනවා. එනම් මේ අකුණු සහිත තත්වයක් අවස්ථාවලදීත් මේ අහස සිඹින මේ දාගැබ් ඒ අකුණු වලින් සුරක්ෂිත කර ගැනීම සඳහා මේ වාස්තු ශිල්පීන් දාගැබ් ඉදි කරා සේම දුවේ පුතේ මේ ඉදි කරපු බොහෝ දේවල් දිගු කාලීන පැවැත්මකට, මම කියන්නේ දිගු කාලීන පැවැත්මක් තමයි වඩා වැටිනාම දේ. මොකද මේ යම්කිසි නිර්මාණයක් බිහි කරව පමණින් ඒ තුල සියලු තාක්ෂණික අංග ගැඹුනේ නැහැ. මේ බිහි කරපු දේ දිගු කාලීන පැවැත්මකට අවශ්‍ය පසුබිමත් අපේ මේ මුතුන් මිත්තෝ නිර්මාණය කරන්න ඒ තුල තාක්ෂණය ගොඩ නැගුණා. එහෙමනම් අපි මේ කතා කරන බොහෝ දාගැබ් ආශ්‍රිතවත් මේ නිර්මාණය කරපු දාගැබ් ආශ්‍රිතවත් මෙන්න මේ දිගු කාලීන පැවැත්මකට අවශ්‍ය පසුබිම් නිර්මාණය කර අංගෝපාංගය විශේෂයෙන් මේ අකුණු ධාරාවන් තුළින් මේ චෛත්‍ය දාගැබ් සුරක්ෂිත කිරීම සඳහා ඒ වලින් ආරක්ෂා කිරීම සඳහා ඒ කාලෙත් අපි ඔය කතා කරන්නේ රුවන්වැලි සෑ නිර්මාණය කරේ දුටුගැමුණු රජතුමා කාලේ ක්‍රිස්තු පූර්ව 161-137 කාලේ තමයි දුටුගැමුණු රජතුමා ඉන්නේ. එහෙමනම් ඉතාමත් දිගු කාලයකට එහායින් නිර්මාණය කළ මේ රුවන්වැලි සෑය වැනි චෛත්‍යවල අදටත් මේ අකුණු සන්නායක වලින් ආරක්ෂා වීම සඳහා ක්‍රමවේද හදාගත්තා. එහෙම එදත් ඒ සඳහා උපකරණ සවි කරලා තිනවා. අපි දන්නවා මහාවංශේ මේ රුවන්වැලි සෑය අකුණු සන්නායක වලින් ආරක්ෂා වීම සඳහා වජ්‍ර චුම්බට කියන මේ උපකරණය නිර්මාණය කරලා ඒ සඳහා එකතු කරලා තියෙනවා. එහෙමනම් බොහෝ විට අපිට පැරණි තාක්ෂණය ගැන කතා කරද්දී අපේ පැරණි වාස්තු ශිල්පීන්ගේ නිපුණතාවයන් පිළිබඳව කතා කිරීමේදී රුවන්වැලි සෑය, ජේතවනාරාමය, ලෝවාමාපාය, ඒත් එක්කම අභයගිරිය කියන මේ අංගෝපාංගයන් වලින් සහ නොකිය මම කතා නොකරපු බොහෝ ගෘහ නිර්මාණ අංග තුලින් මෙන්න මේ වාස්තු විද්‍යාව ඉතාමත් හොඳින් ඉස්මතු වෙලා තියෙනවා. ඒත් එක්කම මහාවංශය තුල රුවන්වැලි සෑය නිර්මාණය කිරීම පිළිබඳව පරිච්ඡේද 4කින් වර්ණනා කරලා තියෙනවා. ඔබ දන්නවා දුටුගැමුණු රජතුමාට මහාවංශය තුල පරිච්ඡේද 11ක් වෙන්න ඕන. මේ 11න් 4ක්ම රුවන්වැලි සෑය නිර්මාණය කිරීම ගැන තමා මහානාම හාමුදුරුවෝ දක්වලා තියෙන්නේ. එහෙනම් ඉතාමත් තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරගනිමින් මේ නිර්මාණය කළ රුවන්වැලි සෑයේ අත්තිවාරම පාදම නිර්මාණය කරපු ආකාරය ඉතා පුළුල් ලෙස විග්‍රහ කරලා තියෙනවා. ඉතාමත් පුළුල් ලෙස විග්‍රහ කරලා තියෙනවා මේ මහානාම හිමි මහාවංශය රචනා කිරීමෙන්. අපි දන්නවා එහිදී බොහෝ දුරට රියන් 7ක් ගැඹුරට කැණීම් කරලා ඒ රියන් 7ක් කැණීම් කරපු ඒ ස්ථානය තුල කුණුගල් තට්ටුවක් දාලා මේව ඇතුළවා පාගලා විශේෂයෙන් ඊට පස්සේ ඒ තුල වෙඬරු මැටි තට්ටුවක් දාලා ඊට පස්සේ ගල් තට්ටුවක් දාලා බොරළු තට්ටුවක් පළිඟු තට්ටුවක් ඊට පස්සේ මේ ගල් තට්ටුව මත පසු කාලීන නවනීතම වැනි මැටි වර්ගයක් ආලේප කරලා තියෙනවා. ඊට පස්සේ රසායනික දියරයක් ගල්වල ලෝහ දැලක් ඉලලා තියෙනවා. මේ ලෝහ දැලට පසුව තල තෙල් ගැල්ලු රත්තිරියල් ගල් තට්ටුවක් අතුරලා මේ විදිහට ඉතාමත් ශවි ශක්තිමත් විදිහට තමාදුවේ පුතේ මේ රුවන්වැලි සෑයේ අත්තිවාරම සකස් කරලා තියෙනවා. අත්තිවාරම මොකද ඒ අත්තිවාරමේ ශක්තිමත් බව තුල තමා ඒ මත ඉදි කරන ඕනෑම ගොඩනැගිල්ලක දිගු කාලීන පැවැත්ම රැඳිලා තියෙන්නේ අත්තිවාරමේ ශක්තිමත් බව. අපි දන්නවා මේ රුවන්වැලි සෑය හදනකොට නමපාරක් ගිලා බැස්සා කියන ජනප්‍රවාදයක් තියෙනවා. බොහෝ දුරට මේ ආකාරයට අතිවිශාල බරක් දරාගෙන සිටින්න තරම් ශක්තිමත් පාදමක් සහිත මේ ස්ථානයේ ඉදි කරලා ඒ තුල තමා මේ රුවන්වැලි සෑය කියන මහා දාගැබ නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ වාස්තු විද්‍යාවේ ප්‍රබලම අංගයක් විදිහට මේ දාගැබ් නිර්මාණය කිරීමට අමතරව අපි දන්නවා තවදුරටත් වාස්තු විද්‍යාවේ සුවිශේෂී අංගයන් නිරූපණය වන අවස්ථා රාශියක් ලක් ඉතිහාසය තුළ අපිට පෙන්වන්නට තියෙනවා. ඒ අතර වඩාත් වැදගත් වුණා නගර නිර්මාණය සහ උද්‍යාන නිර්මාණය. නගර නිර්මාණය සහ උද්‍යාන නිර්මාණය ඉතාමත් වැදගත් වුණා අපේ රටේ වාස්තු විද්‍යාව පිළිබඳ තොරතුරු කතා කිරීමේදී. ඉතාමත් වැදගත් අංගයක් තමයි නගර නිර්මාණය සහ උද්‍යාන නිර්මාණය. එhmenam ගොඩනැගිල්ලේ ඉදි කිරීමේ සහ උද්‍යාන අලංකරණයේ පිළිබඳව ගොඩනැගිලි ඉදි කිරීමට, ගොඩනැගිලි සකස් කිරීමට, ගොඩනැගිලි නිර්මාණය කිරීමට සහ උද්‍යාන අලංකරණය සම්බන්ධයෙන් ඉතා ඉහළ දැනුම් සම්භාරයක් නිපුණත්වයක් අපේ පැරණන් තුල තිබිලා තිනවා, අපේ පැරණ සමාජය තුල තිබිලා තිනවා. මේ සඳහා හොඳම නිර්මාණය, ඒ කියන්නේ නගර නිර්මාණය සහ උද්‍යාන නිර්මාණය සඳහා තියෙන දැනට තියෙන හොඳම අංගයක් විදිහට, එහෙම නැත්නම් හොඳම සාක්ෂියක් විදිහට තියෙන දුවේ පුතේ අපි දන්නවා අන් කවරක්වත් නොවේ මා පෙර සඳහන් කළ සීගිරි නිර්මාණය. සීගිරියේ නාගරික සැලැස්ම සහ එහි තිබෙන උද්‍යාන. එහෙනම් සීගිරියේ නාගරික සැලැස්ම සහ එහි තියෙන උද්‍යාන සංකීර්ණයේ තුලින් දුවේ පුතේ අපේ මේ වාස්තු විද්‍යාව වගේම නගර නිර්මාණය සහ උද්‍යාන නිර්මාණ ඉතාමත් හොඳින් ඉස්මතු වෙලා තියෙනවා. අපි දන්නවා අතිවිශාල හුදකලා පර්වතයක් මස්තකේ තමයි මස්තකයක් කේන්ද්‍ර කරගෙන කාශ්‍යප රජතුමා විසින් ඉදිකරායයි සැලකරන බලකොටු නිර්මාණය කරලා තිනවා මේ පර්වත මස්තකේ. ඊට පසුව මේ සීගිරි පර්වතයේ අවට භූමිවල ඉතාමත් රමණීය ලෙස ජල උද්‍යාන ඒත් එක්කම උද්‍යාන නිර්මාණය ජල මල් ඒත් එක්කම ජල තටාක ඔන්න ඔය වගේ දේවල් බොහෝ දුරට නිර්මාණය කරලා තියෙනවා. බොහෝ දුරට මේ ඉදි කරලා තියෙන ප්‍රාකාර අපි දන්නවා සීගිරිය කියන්නේ එක පැත්තකින් කලාගාරයක් වගේ අනිත් පැත්තෙන් ආරක්ෂිත බලකොටුවක්. බොහෝ දුරට මේ ආරක්ෂාව පිණිස ඉදි කරන ලද මේ ගඩොල් බැමි ඉතාමත් පළල් එහෙම නැත්නම් ඉතාමත් පුළුල් ලෙස මේ ඉදි කරලා තියෙන මේ ගඩොල් බැමි වල දිග සාමාන්‍ය දළ වශයෙන් කිලෝමීටර් 10ක් පමණ දිගයි කියලා හොයාගෙන තියෙනවා මෑත කාලේදී කරපු පර්යේෂණවල. ඒත් එක්කම සීගිරියේ පර්වතේ වටා දිවෙන සකස් කරලා තියෙන සීගිරි පර්වතේ වටා සකස් කරලා තියෙන මේ දියාගල්වල දියාගල් එක පැත්තකින් එක උද්‍යාන අලංකරණයට වගේ මේක පැත්තකින් ආරක්ෂාව සඳහා ඉදි කරලා තියෙන මේ දියාගල්වල දිගත් කිලෝමීටර් 8ක් විතර කියලා හොයාගෙන තියෙනවා. හොයාගෙන කියන්නේ ඒවා මේ පසු කාලීනව කරන ලද පර්යේෂණ මැනීම් කටයුතු වලදී මේ වගේ නිවැරදි පරිමාණයේ තක්සේරු කරගෙන තියෙනවා දරනවා. ඒ කියන්නේ මේ සියල්ලම කිසියම් ගණිතානුක්‍රම වේදයකට ගණිතානුකූල ක්‍රමයකට තමා දුවේ පුතේ මේ නගර නිර්මාණය සහ උද්‍යාන නිර්මාණය කරලා තියෙන්නේ. එහෙමනම් අපි දැනට කතා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය කියන මාතෘකාව යටතේ එකක් තමයි අපි මේ කතා කරේ වාස්තු විද්‍යාව. ඊට පස්සේ අපි කතා කරා නගර නිර්මාණය සහ උද්‍යාන නිර්මාණය. ඒත් එක්කම අපේ පැරණන්ගේ තාක්ෂණික ඥාණය විද්‍යාත්මක ඥාණය හෙළිවන තවත් ප්‍රබලම අංගයක් තමයි දුවේ පුතේ සනීප ආරක්ෂාව, ස්වස්ථතාව සහ වෛද්‍ය ක්‍රම. සනීප ආරක්ෂාව, ස්වස්ථතාව සහ වෛද්‍ය ක්‍රම. අපි දන්නවා වෙනදාටත් වඩා අපි වර්තමානයේදී සනීප ආරක්ෂාව, ස්වස්ථතාව සහ මේ වෛද්‍ය ක්‍රම පිළිබඳව අවධානය යොමු කරන ලෝකයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ COVID-19 වසංගතයත් එක්ක අපිට බොහෝ සෞඛ්‍ය පුරුදු නිරන්තරයෙන් දැනුවත් කිරීම කරනවා. අපි ඒවා ජීවිතයට ළඟා කරගන්න ඕනේ. මේ වගේ වසංගත රෝගවලින් ආරක්ෂා වීම සඳහා වර්තමානයේම එදා හිටපු මිනිස්සු ඒ වගේ සනීප ආරක්ෂක ක්‍රමවේද තමන්ගේ ස්වස්ථතාවයේ ස්වස්ථතාවයේ කියන්නේ බොහෝ දුරට පෞද්ගලික මේ පිරිසිදුකම මේ පිළිබඳව මිනිස්සු අවධානය යොමු කරා. ඒ සඳහා දැඩි අවධානයක් යොමු කරලා මෙන්න මේ සනීප ආරක්ෂා ස්වස්ථතාව පිළිබඳ උනන්දු නැසීම පැරණන් තුල ඉතාමත් දියුණු වෛද්‍ය ක්‍රම ලංකාවේ තිබිලා තියෙනවා. එහෙනම් අපි බලමු මේ සනීප ආරක්ෂාව, ස්වස්ථතාව සහ වෛද්‍ය ක්‍රමේ අපේ මිනිස්සු කොහොමද භාවිතයට ගත්තේ කියලා. එහෙනම් දුවේ පුතේ වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව සැලකීමේදී ශ්‍රී ලංකාවට ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. වෛද්‍ය තාක්ෂණය පිළිබඳ, වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ සැලකීමේදී ඉතාමත් දියුණු ඒත් එක්කම ඉතාමත් පැරණි ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක් අපි. අපි දන්නවා පණ්ඩුකාභය රජතුමාගේ කාලේ, පණ්ඩුකාභය රජතුමාගේ කාලේ පණ්ඩුකාභය රජතුමා මහා වංශයේ සඳහන් වර පරිදි මාතෘ නිවාස ඉදි කරලා දීලා තියෙනවා. බොහෝ දුරට සිවිකාශාලා කියන ගොඩනැගිලි විශේෂයක් පණ්ඩුකාභය රජතුමා ඉදි කරා. මේ සිවිකාශාලාවල කාර්යභාරය වෙලා තියෙන මේ මාතෘ නිවාසයක කාර්යභාරය. එත් එක්කම මීට අමතර වෛද්‍ය ක්‍රම පිළිබඳව කතා කරද්දී, වෛද්‍ය විද්‍යාව ගැන කතා කරද්දී අපේ පැරණි රජවරු තමන්ගේ දුර කාලයන් තුළදී මේ වෛද්‍ය විද්‍යාව, සනීප ආරක්ෂාව, ස්වස්ථතාව සඳහා වැඩි අවධානයක් ජනතාව වෙත ලබා දීලා ඔවුන්ට ඉතාමත් සෞඛ්‍ය සම්පන්න ජාතියක් විදියට බොහෝ දුරට පෙරට ගෙනීම සඳහා තමන්ගේ රාජ්‍ය අනුග්‍රහය නොඅඩුම ලබා දීලා තියෙනවා. අපි දන්නවා දුටුගැමු රජතුමා බොහෝ දුරට රෝහල් ඉදිකරන්න අනුග්‍රහය දැක්වව එතුමාගේ කාලේ රෝහල් 18ක් ඉදිකරා කියලා වංශ කතාවල විශේෂයෙන් මහා වංශය සඳහන් වෙනවා. ඒත් එක්කම ඒ රෝහල් වල සේවය කරපු වෛද්‍යවරුන්ට ඊට පස්සේ ඒවල සේවකයින්ට බොහෝ අනුග්‍රහයන් ලබා දීලා තියෙනවා. ඒත් එක්කම අපි දන්නවා වෛද්‍ය ක්‍රම පිළිබඳව කතා කරද්දී බොහෝ දුරට අනුරාධපුර ප්‍රදේශයේ කාලේ පැතිරලා ගියපු වසංගත රෝග වෙනුවෙන් වෙනම රෝහල් ඉදි කරලා ඒ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතේ වර්ධනය කරගන්න මොනතරම් දේවල් කරාද කියලා අපි එක්තරා පාඩමක් කතා කරා. ඔබට මතක ඇති ශ්‍රී ලංකාවේ පැරණි සමාජය ගැන කියන පාඩමේ කතා කරා. ඒත් එක්කම පොළොන්නරු යුගයට ප්‍රවේශ වීමේදී අපි දන්නවා ආලාහන පිරිවන මහා පරාක්‍රම බවරතු දවස ඉදි කරපු මේ ආලාහන පිරිවන අපේ වෛද්‍ය තාක්ෂණයේ වෛද්‍ය ක්‍රම පිළිබඳව අපිට ලෝකයට විවර කරන්න තියෙන හොඳම අවස්ථාවක් විදිහට මේ ආලාහන පිරිවන සංකීර්ණේ හඳුන්වන්න පුළුවන්. මේ ස්ථානය බොහෝ දුරට කැණීම් කරද්දි, පර්යේෂණ කරද්දි ඉතාමත් දියුණු වෛද්‍ය තාක්ෂණයකින් හෙබි ජාතියක් විදිහට අපේ මේ වෛද්‍ය තාක්ෂණය සහ අපේ පැරණි ඉතිහාසයේ ගොඩගෙන තියෙනවා. බොහෝ දුරට සැත්කම්පර අති සංකීර්ණ සැත්කම් පවා මේ රෝහල තුල ඉදි මේ කරලා තියෙනවා. විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට වගේම සාමාන්‍ය ජනතාවටත් මේ රෝහල විවෘත වෙලා තියෙනවා. බොහෝ දුරට මේ සල්ල්‍ය කර්ම පවා සංකීර්ණ සල්ල්‍ය කර්ම පවා සිදු කරලා තියෙනවා කියන සාක්ෂි ලැබෙනවා. මේ වගේ හම්බෙච්ච බොහෝ දුරට ලෝහ කතුරු ආදී බොහෝ දේ තුලින් අපේ පැරණි තාක්ෂණික වෛද්‍ය තාක්ෂණික ඥානය මොනවට පැහැදිලි වෙනවද? බොහෝ දුරට වර්තමානයේ කරන ලද පර්යේෂණ වලින් තහවුරු කරගෙන තියෙනවා වර්තමානයේ භාවිත කරන මේ සැත්කම් උපකරණ වගේම එහෙම නැත්නම් ඒවට සමාන වූ සැත්කම් උපකරණ තමයි ඒ කාලේ දරුවනේ භාවිත කරලා තියෙන්නේ. ඒ නිසා දැනට අවුරුදු 1000කට විතර කලින් 800කට 1000කට විතර කලින් තිබුණු තාක්ෂණික ඥානයන් පිළිබඳව ඉතාමත් හොඳින් අපිට පැහැදිලි වෙනවා මේ වෛද්‍ය තාක්ෂණය පිළිබඳව. ඒත් එක්කම අපි දන්නවා බොහෝ රජවරු එක අතකින් රජවරු වගේම වෛද්‍යවරු පිළිබඳවත් අපිට කතා කරන්න පුළුවන්. ඒ අතර වඩා වැදගත් වුණා බුද්ධදාස රජතුමා. එතුමා අතිදක්ෂ වෛද්‍යවරේ, මහා පරාක්‍රම බව රජතුමා අතිදක්ෂ වෛද්‍යවරේ. බුද්ධදාස රජතුමා සාරාර්ථ සංග්‍රහය කියලා වෛද්‍ය පොතක් රචනා කරලා තිනෝ. ඒත් එක්කම වෛද්‍ය තාක්ෂණය පිළිබඳව කතා කරද්දී බොහෝ ප්‍රදේශවල මිහින්තලේ ඔය වගේ ස්ථානවල ඒත් එක මාලිගාවිල ඇස්රෝහල තිබ්බා කියන්න බොහෝ සාක්ෂි අද වෙනකොට අපිට ලැබෙනවා. එහෙමනම් මේ පිළිබඳව කතා කිරීමේදී මේ රෝහල් සංකීර්ණ ඒත් එක්කම වෛද්‍ය පොත්පත් බෙහෙත්තුරු ඔසු උයන් ඔන්න ඔය සියලු දේවල් අපේ වෛද්‍ය තාක්ෂණයට තොරතුරු ලැබෙන පුරාවිද්‍යාත්මක වටිනාම අවස්ථාවන් බවට පත් වෙනවා. ඒත් එක්කම දුවේ පුතේ මේ සනීප ආරක්ෂාව කියන්නේ අපි දන්නවා ස්වස්ථතාව කියන්නේ තමන්ගේ පෞද්ගලික පිරිසිදුකම, පෞද්ගලික සෞඛ්‍ය මේ රැකවරණේ. එහෙනම් මේ පැරණි කාලේ රජතුමාගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා මේ සනීප ආරක්ෂාව එහෙම නැත්නම් සෞඛ්‍ය පහසුකම් පිළිබඳව වගේම දරුවනේ අපද්‍රව්‍ය මේ අපද්‍රව්‍ය කළමනාකරණය කරගන්නත් අපේ පැරණන් තුල ඉතාමත් දියුණු තාක්ෂණික ඥානයන් තිබිලා තියෙනවා. අපි හැම වෙලේම මේ වෛද්‍ය තාක්ෂණය ගැන කතා කරා වගේ මේ අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කරගැනීමේ තාක්ෂණික ඥානයක් ඒ කාලේ බොහෝ දුරට තිබිලා තියෙනවා. අපි දන්නවා පණ්ඩුකාභය රජතුමා අනුරාධපුර නගරය තුල දෛනිකව පිරිසිදු කිරීම කරන්න, දෛනිකව නගරයේ පිරිසිදු කිරීම කරන්න, කැලි කසල බැහැර කරන්න, මේ කාණු පද්ධති සුද්ධ කරන්න දෛනිකව සැඩලෝ 500ක් යොදවලා තියෙන අනුරාධපුර නගරයේ දෛනිකව පිරිසිදු කරන්න. ඒත් එක්කම අනුරාධපුර නගරයේසෙම පොළොන්නරුවේ නටඹුන් වලින් දරුවනේ අපවිත්‍ර ජලයේ ගලා යෑමට සැකසූ කාණු පද්ධති පොළොන්නරු නගරය තුල මේ අපවිත්‍ර ජලය නිසි ලෙස ගලා යාමට සැකසූ කාණු පිළිබඳව ද්වේ පුතේ සඳහන් වෙලා තියෙනවා. ඒත් එක්කම අපි ඔය කතා කරා වගේ පණ්ඩුකාභය රජතුමා වගේම පොළොන්නරු යුගයේ හිටපු බොහෝ රජවරු මේ ආපදා කළමනාකරණය පිළිබඳව, අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. බොහෝ දුරට මේ අයින් වෙන බොහෝ දේවල් අපද්‍රව්‍ය විදිහට ශරීරයෙන් බැහැර වෙන මූත්‍රා පවා පරිසරයට හානියක් නොවන විදිහට ඒවා පෙරණයකට ලක් කරලා නැවත ඒ පරිසරයට හානි නොවන විදිහට භාවිත කරලා තියෙනවා. අපි දන්නවා විශාල මැටි බඳුන් යොදාගෙන තියෙනවා මේ ජල පෙරණයක් විදිහට. අද භාවිත කරන ෆිල්ටර් කරන්නේ ඔය ෆිල්ටර් වාගේ. එදත් මිනිස්සු බොහෝ දුරට මේ මැටි බඳුන් ආශ්‍රිතව ඒ ආකාරයට සකස් කරපු මේ ෆිල්ටර් කරණය යොදාගෙන තියෙනවා. එහෙනම් අදට අසම සම වෙන විදිහට ඒ කාලෙත් තාක්ෂණික ඥානය යොදාගෙන තියෙනවා මේ දරුවනේ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා. එහෙමනම් අපි කතා කරන්නේ මේ වන විට වාස්තු විද්‍යානු අංග විදිහට අපි දැන් කතා කරා දාගැබ් නිර්මාණය, නගර නිර්මාණය සහ උද්‍යාන නිර්මාණය වගේම ද්වීපපති අපි කතා කරා අලුත් මාතෘකාවක් විදිහට සනීප ආරක්ෂාව, ස්වස්ථතාව සහ වෛද්‍ය ක්‍රම පිළිබඳව ද්වීපපති අපි කතා කරා. එමනම් මීට අමතරව අපි දැඩි අවධානයක් යොමු කළ යුතු තවත් අංගයක් විදිහට තවත් මාතෘකාවක් විදිහට ද්වීපපති අපි අවධානය යොමු කරමු පුරාණ යකඩ නිස්සාරණය පිළිබඳව. පුරාණ යකඩ නිස්සාරණය පිළිබඳව. එහෙමනම් පැරණන් තුල මේ තාක්ෂණික ඥාණය විද්‍යාව ඉතාමත් හොඳින් ඉස්මතු වන තවත් එක අංගයක් විදිහට පුතේ පුරාණ යකඩ නිස්සාරණය හඳුන්වා දෙන්න පුළුවන්. පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ලෝකය තුල මුලින්ම මේ යකඩ නිස්පාදනය කරපු යකඩ නිස්සාරණය කරපු ජාතියක් විදිහට බොහොම අභිමානේ කියන්න පුළුවන් ජාතියක් තමයි මේ ලාංකිකයෝ. එහෙනම් අපි බලමු මේ යකඩ නිස්සාරණය සඳහා අපේ මිනිස්සු තුල තිබුණු තාක්ෂණික ඥානය කෙසේද භාවිත කරේ කියලා. අපි දන්නවා පැරණි කාලයේ යකඩ නිස්සාරණය පිළිබඳව කතා කිරීමේදී අපි මුලින්ම බලමු යකඩ නිස්සාරණය කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා යකඩ නිස්සාරණය කියන්නේ මේ ලෝහවල තියෙන යකඩ ඉන් වෙන් කරගැනීමේ ක්‍රමවේද. මේ පාෂාණ මත තියෙන යකඩ, පාෂාණයන් තුල අන්තර්ගත වෙලා තියෙන මේ යකඩ ඉන් වෙන් කරගැනීමේ තාක්ෂණය තමයි යකඩ නිස්සාරණ තාක්ෂණය. එතකොට නිස්සාරණය කරනවා කියන්නේ වෙන් කර ඉවත් කරගන්නවා කියන එක. නිස්සාරණය කියන්නේ වෙන් කර ඉවත් කරගන්නවා කියන එක. එහෙනම් අපි බලමු මේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය කොහොමද ලංකාවේ ක්‍රියාත්මක වුණේ කියලා. අපි දන්නවා මුලින්ම අවධානය යොමු කිරීමේදී දැනට අවුරුදු 4000කට විතර කලින් ක්‍රිස්තු පූර්ව 2400 විතර තමා මේ යකඩ නිස්සාරණ තාක්ෂණය පිළිබඳ අපේ මිනිස්සු දැනන් ඉඳලා තියෙන්නේ. බොහෝ දුරට ඊටත් කලින් වෙන්නත් පුළුවන්. තොරතුරු ලැබෙන සාක්ෂි අනුව දැනට ක්‍රිස්තු පූර්ව 2400 දී විතර කාල නිර්ණය කරපු තොරතුරු අනුව දරුවනේ බෙරගල ප්‍රදේශයේ ඌව ප්‍රදේශයට අයත් බෙරගල ප්‍රදේශයෙන් හම්බ වෙලා තියෙනවා සොහොන් ගැබක තිබිලා. ඌව ප්‍රදේශයේ බෙරගල ප්‍රදේශයෙන් හම්බුණා සොහොන් ගැබක තිබිලා යබොර කැබැල්ල. එහෙනම් මේ කතා කරන දේවල් ඔබ සටහන් කරගන්න ඕනේ. මොකද්ද කතා කරන්නේ? පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණයට උදාහරණ. ඔබගේ අධ්‍යන පොදු සහතික පත්‍ර හෝ වේවා, වාර විභාගයකදී හෝ වේවා අහන්න පුළුවන් ප්‍රශ්නය පැරණි යකඩ නිස්සාරණ තාක්ෂණයට උදාහරණ තුනකින් පැහැදිලි කිරීමක් කරන්න. පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය උදාහරණ තුනකින් පැහැදිලි කරන්න. එහෙනම් දැන් මේ පැහැදිලි කිරීමේදී මාගත්තු මේ උදාහරණේ එකකට ගන්න පුළුවන්. මොකද්ද උදාහරණය? ක්‍රිස්තු පූර්ව 2400 දී ඌව පළාතේ බෙරකල කියන ප්‍රදේශයෙන් හම්බුණා සොහොන් ගැබක තිබිලා යබොර කැබැල්ල. එමනම් මේ යබොර කියන්නේ මේ යපස්සුන් කිරීමේදී මේ යකඩ නිස්සාරණයෙන් පසු ඉන් අයින් වන මෙන්න මේ අපද්‍රව්‍ය එකතු වෙලා නිර්මාණය වෙන එකක්. එහෙනම් මේ යබොර කැබැල්ලක් හම්බුලා තියෙනවා ඌව පළාතේ බෙරගලින් අදින් වසර 4000කට විතර කියන්නේ ක්‍රිස්තු පූර්ව 2400කට කලින්. එහෙනම් ඒක තමයි වඩා හොඳම සහ මුලින්ම අපිට තොරතුරු ලැබෙන සාක්ෂියක් වෙන්නේ පුරාණ යකඩ නිස්සාරණය. නමුත් මීට එහා ගිය යකඩ නිස්සාරණ තාක්ෂණයක් ද්වීප පුතේ අපේ මිනිස්සු තුල ගොඩනැගිලා තිබුණා කියන හොඳම සාක්ෂියක් ලැබෙනවා ද්වීප පුතේ බොහෝ දුරට බලංගොඩ ප්‍රදේශයෙන් සහ මේ සීගිරිය ප්‍රදේශයෙන්. එහෙනම් පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය පිළිබඳව තොරතුරු කතා කිරීමේදී, ගවේෂණය කිරීමේදී මේ යකඩ නිස්සාරණ තාක්ෂණයේ තිබුණු හොඳම ප්‍රදේශ දෙකක් විදිහට දරුවනේ අපිට ගන්න පුළුවන් සබරගමු පළාතේ බලංගොඩ ප්‍රදේශයේ. සබරගමු පළාතේ බලංගොඩ ප්‍රදේශයේ සමනලවැව ස්ථානයේ සමනල වැවිස්ථානේ. එහෙනම් යකඩ නිස්සාරණ තාක්ෂණය පිළිබඳ තොරතුරු ලැබෙන වඩාත් ප්‍රබලම ස්ථානයක් බවට පත් වෙන්නේ ද්වීපපුතේ බලංගොඩ ප්‍රදේශයේ සමනල වැව කියන ස්ථානයේ හම්බෙච්ච යකඩ මුදුන්. ඔබෙන් ඇහුවොත් යකඩ නිස්සාරණය සඳහා හොඳම ස්ථාන දෙකක් කියන්නේ පළවෙනි එක තමයි සබරගමු පළාතේ බලංගොඩ සමනල වැව ප්‍රදේශය. මේ ප්‍රදේශයෙන් හොයාගත්තා යකඩ උඳුන්, පැරණි යකඩ උඳුන්. මේ යකඩ උඳුන් තුල මේ යපස් උණු කරලා යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය ඉතාමත් හොඳින් කරලා තියෙනවා. බොහෝ දුරට අපි දන්නවා මේ යකඩ භාවිතයට නැත්නම් ලෝහ භාවිතයට බොහෝ දුරට ගත්තු පාෂාණ වර්ග තියෙනවා. ලිමොනයිට් සහ හෙමටයිට් කියන පාෂාණ වර්ග අරගෙන මේවා දැඩි උෂ්ණත්වයක උණු කරලා අපි දන්නවා සෙල්සියස් අංශක 1540කට ආසන්න අඛණ්ඩ උෂ්ණත්වයක් දරවන ඕනේ. මේ ඝන ද්‍රව්‍ය ද්‍රව බවට පත් කරලා මේ නිස්සාරණය වෙන්න අඛණ්ඩ උෂ්ණත්වයක් ඕනේ, දැඩි උෂ්ණත්වයක් සෙල්සියස් අංශක 1538ක 40ක උෂ්ණත්වයක් රඳවා ගන්න ඕනේ. එහෙමනම් මේ තරම් දිගු කාලයක් අකණ්ඩව මේ උෂ්ණත්වයේ රඳවාගෙන මේ යකඩ නිස්සාරණය කර ගැනීමට අපේ මුතුන් මිත්තන්ගේ තාක්ෂණික ඥානයේ විද්‍යාත්මක නිපුණතාව ඉතා හොඳින් තිබුණා. එහෙමනම් මේ අපි කතා කරපු බලංගොඩ සමනලවැය ප්‍රදේශයේදී දරුවනේ ඒ නිම්න ඔස්සේ ගලා යන ස්වභාවික සුළං ධාරාවන් උපයෝගී කරගෙන, කෘතිමව නෙමෙයි ස්වභාවික සුළං ධාරාවන් උපයෝගී කරගෙන තමා දුවේ පුතේ මේ යකඩ උඳුන් දැල්වලා තියෙන්නේ. එහෙනම් යකඩ උඳුන් දැල්වීමට මේ ස්වභාවික සුළං ධාරාවන් යොදාගෙන තියෙනවා. වර්තමානයේ මේ බලංගොඩ ප්‍රදේශයේ බොහෝ කාලවලදී හවස් කාලයේදී ඉතාමත් දැඩි සුළං ධාරාවන් එනවා. මේ සුළං ධාරාවන් පසුදා දක්වාම තියෙනවලු. එහෙනම් මේ තරම් දිගු කාලයක් අඛණ්ඩව මේ සුළං ධාරාවන් යොදාගෙන මේ උඳුන් දැල්වලා මේ යකඩ නිස්සාරණ ක්‍රමවේදය නැත්නම් යකඩ නිස්සාරණ ක්‍රියාවලිය නිෂ්පාදනය ඉතාමත් හොඳින් සිදු කරලා තියෙනවා මේ බලංගොඩ සමනලව ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන. ඒත් එක්කම මේ උඳුන් වල ගිනි දැල්වීමට බොහෝ දුරට භාවිත කරලා තියෙන්නේ මරන් කියන ශාකයේ අඟුරු යොදාගෙන තමයි. මොකද ඒක ටිකක් සැරයි, මේ ඒ අඟුරු ටිකක් සැර බවකින් යුක්ත. අපි දන්නවා සමහර වෙලාවට අපේ ගෙවල් වල පවා අම්මලා සමහර දර භාවිත කරලා ආහාර වියනකොට වෙන මොනවා හෝ දෙයක් පිසිනකොට කියනවා මේ දරව නම් ඒ තරම් සැර නෑ කියලා. ඉතින් සමහර දර වර්ග තියෙනවා ඉතාමත් සැර මේ උණුසුමක්, එහෙම නැත්නම් ගිනි දැල්ලක් එනවා. මොකද ඒ තුලින් අපේ මේ මුතුන් මිත්තන්ට හැකියාව ලැබිලා තියෙනවා මේ ඉතාමත් ඉහළ උෂ්ණත්වයක් ලබා දෙන මේ දර වර්ග, මේ අඟුරු වර්ග භාවිත කරන්න. එහෙනම් සමනලව ප්‍රදේශයේ අපි මේ කතා කරන ආකාරයට දුවේ පුතේ දිගු කාලීනව බලපවත්න සුළං ධාරාවන්, ස්වභාවික සුළං ධාරාවන් උපයෝගී කරගෙන තමයි මේ උදුන් දැල්වීම සිදු කරලා තියෙන්නේ. එහෙනම් අපි කතා කරමු යකඩ නිස්සාරණය සඳහා තියෙන හොඳම ස්ථානයක් තමයි මේ බලංගොඩ සමනලවැව ප්‍රදේශය. ඊට අමතරව දුවේ පුතේ සීගිරිය සමීපයේ තියෙන අලකොළවැව දෙහිගහ ඇලකන්ද ප්‍රදේශය, සීගිරිය අලකොළවැව දෙහිගහ ඇලකන්ද ප්‍රදේශයේ මේ යකඩ නිස්සාරණය සඳහා භාවිත කරපු ස්ථානයක්. බොහෝ දුරට ජල මූලාශ්‍රයක් පදනම් කරගෙන තමයි මේක ආරම්භ කරලා තියෙන හේතුව මේ රත් කරලා මේ ලබා ගන්න ලෝහ සිසිල් කරන්න මේ ජල මූලාශ්‍ර අවශ්‍ය වෙනවා. ජල පහසුකම් නිසා බොහෝ දුරට සීගිරිය අලකොළවැව දෙහිගහ ඇලකන්ද ප්‍රදේශයේ යකඩ නිස්සාරණය සිදු කරා ස්වභාවික සුළං ධාරාවන් යොදාගෙන නෙමේ දුවේ පුතේ මේ ස්ථානයේ සුළං ලබාගෙන තියෙන්නේ. මයින්හමක ආධාරයෙන් කෘතිමව තමා මේකට සුළං ධාරාවන් යොදවාගෙන තියෙන්නේ. එහෙමනම් මේ ආකාරයට පුරාණ යකඩ නිස්සාරණය ගැන කතා කරද්දී අපිට මුලින්ම තොරතුරු ලැබෙනවා ක්‍රිස්තු පූර්ව 2400 බෙරගල ප්‍රදේශයෙන් යබොර කෑල්ලක් හොයා ගැනීම. ඒත් එක්කම ඊට පස්සේ අතිශය වැදගත් අවස්ථාවක් විදිහට දරුවනේ බලංගොඩ සමනලවැය ප්‍රදේශයේ ස්වභාවික සුළං ධාරා යොදා ගැනීම. ඊට පස්සේ අපි කතා කරා සීගිරි අලකොළවැව දෙහිගහල කන්ද ප්‍රදේශයේ කෘතිමව, එහෙම නැත්නම් මයින්හම ආධාරයෙන් සුළං ධාරා යොදාගෙන යකඩ නිස්සාරණය කිරීම වාගේ ක්‍රමවේද භාවිත කරා කියලා අපි සාකච්ඡා කරා. එහෙනම් දුවේ පුතේ යකඩ නිස්සාරණ තාක්ෂණය ගැන කතා කරද්දී අපි මේ ලෝකයේ ඉතාමත් ශ්‍රේෂ්ඨ ජාතියක් විදිහට ඉස්මතු වන වර්ණණයට ලක්වන තවත් අංගයක් තමයි දුවේ පුතේ මේ යකඩ නිස්සාරණ තාක්ෂණයේදී අපි ලබපු ප්‍රගතිය. බොහෝ රටවල් අවියාදු නිෂ්පාදනය කරන්න, තම තමන්ගේ රටවල් වල අවියාදු නිෂ්පාදනය කරන්න ලංකාවේ ලෝහලු වැඩිපුරම භාවිත කරලා තියෙනවා. කියන හේතුව ඒ ලෝහය ඉතාමත් ගුණාත්මක බවින් ඉහළ ලෝහයක් විදිහට තමයි ලෝකේ බොහෝ දෙනා දැන් දැක්කේ. අද වාගේ මේ එදා අපි ශ්‍රේෂ්ඨ ජාතියක් විදිහට, ශ්‍රේෂ්ඨ සම්පන්න ජාතියක් විදිහට, සහ තාක්ෂණයෙන් හිණිපෙත්තටම ගියපු ජාතියක් විදිහට එදා වැජඹුණ අද කෙසේ වෙතත් රයිට් එහෙමනම් අපි ඊළඟ කතා කරමු පැරණි තාක්ෂණය කතා කරා වගේම අපි අද දවසේ කතා කරපු බොහෝ අංග අතර අපේ පැරණි තාක්ෂණය හා විද්‍යාව ගැන කතා කරද්දී බොහෝ දුරට මේ සුළු කර්මාන්ත තිබිලා තියෙනවා මේ සුළු කර්මාන්ත ආශ්‍රිතවත් ද්වේ පුතේ අපිට කතා කරන්න පුළුවන් මේ තාක්ෂණික ඥාණය ඉස්මතු වෙච්ච සුවිශේෂී අවස්ථාවක්. එහෙනම් දැන් අපි ඔය කතා කරපු බොහෝ අංගයන් වලට අමතරව ශ්‍රී ලංකාව තුල පැරණි කාලයේ සුළු කර්මාන්ත බොහෝමයක් තිබිලා තියෙනවා. ආභරණ සැකසීම, මැටි බඳුන් තැනීම, මැණික්කා කම්මල් කර්මාන්ත වගේ බොහෝ කර්මාන්ත තිබුණා. මේ කර්මාන්ත තුලත් මේ කර්මාන්ත වල කාර්යයන් කරගෙන යෑමටත් ද්වේ පුතේ ඒ කාලේ සෝබාධමයේ මූලධර්ම ප්‍රායෝගිකව භාවිත කරමින් ඒවා දිගු කාලීන පැවැත්මකට සඳහා තාක්ෂණික ක්‍රමවේද භාවිත කරලා තියෙනවා. තාක්ෂණික ක්‍රමවේද භාවිත කරලා තියෙනවා. අපි ඒ සඳහා තියෙන හොඳම උදාහරණයක් තමයි ජීතවන ප්‍රදේශයේ කරන ලද කැණීම් වලින් දරුවනේ හම්බුණා රන් ආභරණය. කියන්නේ මේ රන් ආභරණේ V8 එක තරම්. හිතන්න බලන්න V8 එක තරමක තැල්ලක කොටසක්. ඒතකොට V8ක් කියන්නේ ඉතාමත් පුංචි දයක්නේ. එතකොට මේ V8ක් තරම් රන් තැල්ලක ඒ රන් තැල්ලේ කොටසක් නේ රන් තැල්ලක කොටසක් ඒ V8ක තරම් ප්‍රමාණයක ඔබ දන්නවද මල් කැටයම් 21ක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් V8ක් තරම් පුංචි එකක මල් කැටයම් 21ක් නිර්මාණය කරන්න තරම් අපේ මිනිසුන්ගේ තාක්ෂණික ඥාණය මොනතරම් සූක්ෂම වෙන්න පුළුවන්ද? ඒත් එක්කම අපි දන්නවා මැටි කර්මාන්තය වගේම කම්මල් ලෝහ කර්මාන්තය ගැන කතා කරද්දී ලෝවමාපායේ වහල සෙවිලි කිරීම සඳහා දරුවනේ භාවිත කරලා තියෙන්නේ පින්තාරු කරපු වර්ණාලේපිත උළු වර්ණාලේපිත උළු තමයි භාවිත කරලා තියෙන්නේ බොහෝ දුරට. ඉතින් ඒ වාගේ අංගෝපාංගයන් තාක්ෂණික ඥානයන් පිළිබඳව කතා කිරීමේදී අපේ රට ලෝකයේ සුවිශේෂී රටක් විදිහට ඈත අතීතයේදී විරාජමාන වුණා. ඒත් එක්කම දරුවනේ අපේ පැරණි තාක්ෂණය කෙසේ වෙතත් පැරණි සම්ප්‍රදායන් ගොඩක් තිබුණා. බුදුදහම ජනතාව අතර ප්‍රචලිත වී තිබූ කාලයක අපි දන්නවා කෘෂිකර්මාන්තය ගොඩනැගුණේ මේ ජන ජීවිතයේ ගොඩනැගුණේ ජන ජීවිතයේ ශිෂ්ට සම්පන්න වුණේ බුදුදහමත් එක්ක. ඒත් එක්කම ලංකාවේ විවිධ ප්‍රදේශවලට ආවේණික වෙච්චි බොහෝ ක්‍රමවේද කියන්නේ දරුවනේ යාතු කර්ම කෙම්පහම් ක්‍රම ඔය වාගේ බොහෝ දේවල් භාවිත කරලා තියෙනවා. එහෙමනම් දුවේ පුතේ අපි බලමු පැරණි කාලේ දේශීය තිබුණු වත්සිරිත මොනවද කියලා. දේශීය වශයෙන් තිබුණු වත්සිරිත මොනවද කියලා. බොහෝ දුර මේ සරල විවිධ ක්‍රම උපයෝගී කරගෙන මේ වත්සිරිත නිර්මාණය කරලා තිනවා වත්සිරිත කරලා තිනවා බොහෝ දුර මේවා මේ කෘෂිකර්මාන්තයේ සමාජයක් තුල ජීවත් වෙන පැරණන් තමන්ගේ කෘෂි භූමිය ආරක්ෂා කරගන්න විශේෂයෙන්ම සතා සිව්පාවගෙන් වගේම මේ විවිධ රෝග වලින් ආරක්ෂා කරගන්න ඒත් එක්කම නොපෙවෙන දෙවියන්ට මේ දේවල් බාර දීලා ඔවුන්ගේ රැකවරණේ ලබා ගැනීමට මෙන්න මේ වගේ බොහෝ දේවල් වලට පැරණන් යාතු කර්ම කෙම්පහම් ක්‍රම භාවිත කරලා තියෙනවා. ඒ සඳහා තියෙන හොඳම අවස්ථාවක් ගැන අපි කතා කිරීමේදී බොහෝ දුරට රත්නපුර දිස්ත්‍රික්කයේ ගල්පාය කියන ස්ථානයේ හම්බ වෙලා තියෙන කැණීමකින් පැරණි දේවාල නටබුමක්. මේ පැරණි දේවාල නටබුමක තියෙන තොරතුරු අධ්‍යයනය කිරීමේදී එතන දරුවනේ මේ ගවයෙකුගේ හිස් කබලක් මේ ගවයෙකුගේ හිස් කබලක් පවා හම්බුලා තියෙනවා. දැන් එතනින් පෙනී යන්නේ දරුවනේ මේ පසුකාලීනව කරපු සමීක්ෂණ වලින් කිරිමඩු ශාන්ති කර්මය කිරිමඩු යාගය එහෙම නැත්නම් කිරිමඩු ශාන්ති කර්මය පැවැත්වීමට භාවිත කරපු තැනක්. එමන අදරත් ඔය රත්නපුර ප්‍රදේශයේ මේ කිරිමඩු ශාන්ති කර්මය සිදු කරනවා. ඒත් මේ කිරිමඩු ශාන්ති කර්මය කරන්නේ අපි දන්නවා ගවයන්ගේ ආරක්ෂාව සඳහා. ගවයා කියන්නේ මිනිසුන්ගේ ජීවිතය හා බැඳුණු අතිශය වටිනාම වස්තුවක් වෙනවා. මොකද කෘෂිකර්මාන්තයට වගේම තමන්ගේ මේ බොහෝ දෛනික කටයුතු වල ප්‍රවාහන කටයුතු ආහාර සපයා ගැනීමේදී ඒත් එක්කම කෘෂිකර්මාන්තයේදී සීසාන වගේම පොහොර ලබා ගැනීමේදී මේ බොහෝ කටයුතු සඳහා මේ ගවයා අතිශය වටිනාම සම්පතක් වූ නිසා මේ ගවයා රැකගන්න මේ ගවයාට පුද සත්කාර කරන්න ගවයාට ගරු කරන්න දුවේ පුතේ මේ වාගේ ශාන්ති කර්ම කරලා තියෙනවා ඔවුන්ගේ ජීවිතත් සුරක්ෂිත කරන්න මිනිසුන්ගේ ජීවිත සේම ඔවුන්ගේ ජීවිතත් සුරක්ෂිත කරගන්න එකල මුතුන් මිත්තෝ මේ නොපසුබස්නා උත්සාහයෙන් දුවේ පුතේ කටයුතු කරලා තියෙනවා මිනිසුන්ගේ ජීවිත වගේ මේ Tamanට දෛනිකව උදව් උපකාර කරන මේ සත්වයන්ගේ ජීවිතත් රැකගන්න ඔවුන්ට ශක්තිය ලබා දෙන්න මෙන්න මේ වාගේ ශාන්ති කර්ම කරලා ඒ තුලින් ඇතිවෙන විශ්වාසයන් නිසා මිනිසු තමන්ගේ දෛනික ජීවිතේ ඉතාමත් හොඳින් ගතකරන අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙනවා. එහෙනම් දරුවනේ දේශීය වත්සිරිත වලට අමතරව අපි බලමු අපේ රටේ පැරණි මිනිස්සු තුල එහෙම නැත්නම් පැරණන් තුල පැරණි ජනයා තුල හෙළයා තුල මොන වාගේ දේශීය දැනුමක්ද ගැබ් වෙලා තිබුණේ කියලා. එහෙනම් අපි අද දවසේ කතා කරන තවත් එක් මාතෘකාවක් තමයි මේ දේශීය දැනුම. දේශීය දැනුම. දැන් අපි කතා කරගෙන ආපු සති දෙකක් පුරා කතා කරගෙන ආපු මේ මාතෘකාවේ අතිශය වැදගත් කොටසක් තමයි මේ දේශීය දැනුම කියන එක. එහෙනම් මේ දේශීය දැනුම පිළිබඳව අධ්‍යයනය කරද්දී පැරණන් තුල මැනීම එහෙම නැත්නම් මිනුම් ක්‍රම පිළිබඳව සහ ගණනය පිළිබඳව මිනුම් ක්‍රම පිළිබඳව සහ ගණනය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඒත් එක්කම අපි කතා කරා වගේම සබා ධර්මයේ පවතින මූල ධර්ම ගැන අවබෝධයක් කරගත්තු මිනිස්සු ඒ දැනුම අපේ පැරණි සමාජය තුල ගැබ් කරා පැරණි සමාජය තුල මේ දේවල් ගැබ් කරා කිසියම් සමාජයක් තුල විද්‍යාත්මක දැනුම පවතින බව පෙන්눔 කරන එකක් තමයි මේ සබා ධර්මයට ඇති බොහෝ තත්වයන් මැන ගැනීම සඳහා අන්න වැදගත්ම දේ සබා ධර්මයට ඇති බොහෝ භෞතික තත්වයන් මැන ගැනීම සඳහා අපේ මිනිස්සු ක්‍රමවේද සකස් කරගත්තා සබා ධර්මයට අයිති භෞතික තත්වයන් මැන ගැනීම සඳහා අපේ මිනිසු ක්‍රම වේද සකස් කරගත්තා. එහෙනම් දේශීය මැනුම් එහෙම නැත්නම් දේශීය මිනුම කියන එක අපේ රටේ අතීත ජනයා තුල ඉතා හොඳින් විද්‍යාමාන වෙලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ අපි බලමු දේශීය මැනීම් සහ ගණනයන් පිළිබඳව කතා කිරීමේදී අතිශය වැදගත් වන අංග මොනවද කියලා. එහෙනම් දේශීය මිනුම් අතර පළවෙනි එක තමයි දුවේ පුතේ අවකාශයේ මැනීමේ මිනුම්. ඔන්න හොඳට මතක තියාගන්න. දේශීය මිනුම් අතර අතිශය වැදගත් අංගයක් තමයි අවකාශයේ මැනීමේ මිනුම්. එහෙනම් අවකාශයේ මැනීම කියන්නේ අවකාශය කියන්නේ වපසරී කියන්නේ විශාල භූමි ප්‍රදේශයක් පිළිබඳව අවධානය යොමු කිරීමේදී බොහෝ දුරට මේ අවකාශයේ මැනීම යොදාගත්තේ ගොවිතැන් කටයුතු සහ ඉඩම් භාවිතයේදී. ගොවිතැන් කටයුතු සහ ඉඩම් භාවිතයේදී තමයි මේ අවකාශයේ මැනීමේ මිනුම් භාවිත කරන්නේ. එහෙනම් අවකාශයේ මැනීම සඳහා භාවිත කළ සුදුසුම මිනුම් වර්ග කිහිපයක් තියෙනවා. ඒ සඳහා භාවිත කරපු සුදුසුම මිනුම් වර්ග කිහිපයක් තියෙනවා. ඒ තමයි හොඳට මතක තියාගන්න ඕන අවකාශයේ මැනීමේ මිනුම් වලදී භාවිත කළා කිරිය, අමුණ, කරීසය, පෑල. නැවතත් මම කියන්නම්. කිරිය, අමුණ, කරීසය, පෑල. කිරිය, අමුණ, කරීසය, පෑල කියන මෙන්න මේ මිනුම් භාවිත කරලා තියෙනවා. අතීතයේ අවකාශයේ මැනීමට. එහෙනම් කරීස කියන්නේ සාමාන්‍යයෙන් වී කරීසයක් පැපිරීම ගැන කතා කරලා තියෙනවා. ඒත් එක්කම ඔබට මතක ඇති පණ්ඩුකාභය රජතුමාගේ කාලේ කතා ප්‍රවෘත්ති කතා කරද්දී පණ්ඩුකාභය රජතුමාගේ මාමා කෙනෙක් හිටියා ගිරිකණ්ඩසිව කියලා. මේ ගිරිකණ්ඩසිවට සියක් කිරියක කුඹුරු යායක් තිබිලා තියෙනවා. ඉතින් මේ භෞතික තත්වයන් පිළිබඳ අවධානය යොමු කිරීමේදී මේ භෞතික තත්වයන් මනුම් කරණයකට මිනුම් කරණයකට ලක් වෙලා තියෙනවා. වර්තමානයේ මේ කරීස එකක් කියන්නේ අමුණු 4කට සමානයි කියලා හොයාගෙන තියෙනවා. සාමාන්‍ය අමුණු 4ක් කියන්නේ වර්තමාන හෙක්ටයාර් 1කට බොහෝ දුරට අක්කර 2කට ආසන්න ප්‍රමාණය හෙක්ටයාර් 1ක් යන අක්කර 2කමාරක් විතර. එමුනා වර්තමානයේ මේ අමුණක් කියන්නේ අක්කර 2කට සමාන භූමි ප්‍රදේශයක් කියන එක තමයි තහවුරු කරගෙන තියෙන්නේ. එහෙමනම් මෙලෙස ගුණාකාර ලෙස මිනුම් වල තියෙන ගුණාකාර ලෙස මිනුම් වල තියෙන උසස් ගණිතානුකූල ලක්ෂණ ඒ කාලේ මිනිස්සු යොදාගත්තා. අපි කතා කරා කිරිය, අමුණ, කරීසේ, පෑල කියන මෙන්න මේ අවකාශයේ මැනීමේ මිනුම් පසුකාලීනව ගුණාකාර ගණිතානුකූල ක්‍රම විදිහට සකස් කරගත්තා. හොඳම උදාහරණයක් තමයි මේ පිළිබඳව කතා කිරීමේදී පරිමාණයේ මැනීමේදී මේක චක්‍රීයව චක්‍රීයව සිදු කරලා තියෙනවා. ලා 40ක් පෑල එකකුත්, පෑල 12ක් කුරුණි එකකුත්, කුරුණි 44ක් අමුණු එකකුත්, අමුණු එකක් හරිස 0.25ක් විදිහට මෙන්න මේ විදිහට චක්‍රයක් විදිහට මේක යොදාගෙන තියෙනවා මේ අවකාශයේ මැනීමේ මිනු. ඒත් එක්කම බොහෝ රජවරු තමන් පන්සල් වලට පූජනීය ස්ථාන වලට කරපු පරිත්‍යාගයන් පිළිබඳව බොහෝ සෙල්ලිපි වල සඳහන් වෙනවා. ඒ සෙල්ලිපි වලින් පැහැදිලිවම පේනවා මේ යම් කිසි දෙයක් ප්‍රදානය කරත් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා, ඒ පිළිබඳව දැඩි මිනුම කරලා කරා මැනීමකට ප්‍රමාණයකට ලක් කරලා දුන්නු අවස්ථා ගැන බොහෝ දුරට සෙල්ලිපි වල සඳහන් වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුනුමඩලා ප්‍රදේශයේ තුල හම්බෙච්ච සෙල්ලිපියක බාතිකාභය රජතුමා විසින් දුනුමඩලා ප්‍රදේශයෙන් හම්බෙච්ච සෙල්ලිපියක බාතිකාභය රජු විසින් ඉඩමක් පූජා කරලා තියෙනවා දාගැබකට එක් කරීසයකට අයිති. එක් කරීසයක් සහිත ඉඩමක් පූජා කරලා තියෙනවා බාතිකාභය රජතුමා ඒ කාලේ. ඒත් එක්කම හොරිවිල ප්‍රදේශයෙන් හම්බෙච්ච සෙල්ලිපියක කූටකන්න රජතුමා විසින් තිස්සනම් විහාරයකට කරීස 8ක ඉඩමක් පූජා කරලා තියෙනවා. දරුවනේ මේ රජතුමා විසින්. එහෙනම් අවකාශය මැනීමේ මිනුම් වලදී අපි භාවිත කළ මිනුම් සහ එහි ප්‍රමාණය පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලැබෙන්න ඇති. ඊට අමතරව දරුවනේ දේශීය දැනුම යටතේ අපි මේ අවකාශය මැනීමේ මිනුම් වගේම දිගමැනීමේ මිනුම් භාවිත කරලා තියෙනවා. එහෙනම් දිගමැනීමේ මිනුම් ක්‍රමවත් මිනුම් ලෙස භාවිත කරලා තියෙන අවස්ථා අපේ ඉතිහාසය තුල සඳහන් වෙනවා. බොහෝ දුරට දිගමැනීමේ මිනුම් වල කුඩාම ඒකකයේ තමයි පරමාණු කියලා කියන්නේ. කුඩාම මිනුම් ඒකක තමයි පරමාණු. ඊට අමතරව දුවේ පුතේ කෙටි දුර මනින, දිගු දුර මනින මිනුම් ඒකක වෙන වෙනම තිබිලා තියෙනවා. අපි දන්නවා කෙටි දුර මනින, දිගු දුර මනින මිනුම් ඒකක ඒ කාලේ තිබිලා තියෙනවා. ආංගුලය සහ වියත. උඩට මතක තියාගන්න ආංගුලය සහ වියත කියන්නේ කෙටි දුර මැනීමේ මිනුම්. ආංගුලය සහ වියත කියන්නේ කෙටි දුර මැනීමේ මිනුම්. එහෙමනම් ආංගුලය සහ වියත කියන කෙටි දුර මැනීමේ මිනුම් වලට අමතරව ගව්ව යොදුන උසබ කියන මෙන්න මේ මිනුම් වර්ග භාවිත කරලා තියෙන දුවේ පුතේ දිගු දුර මැනීම සඳහා. මේ මිනුම් භාවිත කරලා තියෙන්නේ දිගු දුර මැනීම සඳහා. එහෙමනම් මේ දිග මැනීම සඳහා අපි දන්නවා කුඩා මේකකයක් භාවිත කරා, කෙටි දුර මැනීම සඳහා භාවිත කරපු මිනුම් තිබුණා, දිගු දුර මැනීම සඳහා භාවිත කරලපු මිනුම් තිබුණා. ඒත් එක්කම පොළොන්නරුව රාජධානී සමයට එනකොට නිස්සංකමල්ල රජතුමා, බොහෝ දුරට නිස්සංකමල්ල රජතුමා මේ මාවත්වල දිග මැනීම සඳහා දුවේ පුතේ ගව්වෙන් ගව්ව කණු හිටවලා තියෙනවා. දැන් අද අපි පේන්න තියෙනවා මහා ප්‍රධාන මාර්ගයක යද්දී කිලෝමීටර කණු තියෙනවානේ. කිලෝමීටර කණු හිටවලා තියෙනවා. අන්න ඒ වාගේ අතීතයේදී බොහෝ දුරට මාර්ගවල ගව්වෙන් ගව්ව කියන්නේ සිංහල ගව්වක් කියන්නේ සැතපුම් හතරක් කියන්නේ කිලෝමීටර 7ක් විතර මේ ගාවුත කණු හිටවලා තියෙනවා. එහෙනම් මේ ගාවුත කණු නිර්මාණය කිරීමේ අතිශය වැදගත් පාලකෙක් විදියට අපිට ගන්න පුළුවන් පොළොන්නරුව රාජධානී හිටපු නිස්සංකමල්ල රජතුමා. බොහෝ දුරට මේ ගාවුත කණු හිටවලා ඒ තුල තමන්ගේ පණිවිඩ කෙටුම්පත් කරලා සෙල්ලිපි කෙටුම්පත් කරපු අවස්ථා ගැන සඳහන් වෙලා තියෙනවා. මේ ගාවුත කණු පිළිබඳව කතා කරද්දී ඉතාමත් සුප්‍රසිද්ධ ගාවුත කණු දෙකක් පිළිබඳව තොරතුරු දැනට ලැබිලා තියෙනවා. දකුණු පළාතේ කටුගහගල්ගේ සහ වැලිගත්ත ප්‍රදේශයේ ඉතාමත් මේ පැරණි කාලේ කියන්නේ නිස්සංකමල් රජතුමාගේ කාලයට අයිති මෙන්න මේ ගාවුත කණු පිළිබඳව තොරතුරු ලැබිලා තියෙනවා. එහෙනම් මේ ගාවුත කණු වගේම දිගු දුර මැනීම, කෙටි දුර මැනීම, කුඩා මේකක මැනීමට භාවිත කළ මිනුම් වගේම මේ දිග මැනීමේ මිනුම්ද අපි අර පෙරසේ කතා කරා වාගේ අවකාශයේ මැනීමට භාවිත කළ මිනුම් වගේම චක්‍රීයව තියෙනවා. බොහෝ දුරට ඔබගේ පෙළ පොතේ පිටු අංක 74 ඉතා හොඳින් කියවා ගන්න මේ දිගු දුර මැනීම සඳහා භාවිත කරන මේ මිනුම් වර්ග බොහෝමයක් සඳහන් වෙලා තියෙනවා. එහෙනම් අපි මේ කතා කරපු දේශීය දැනුම අතර අවකාශයේ මැනීමේ මිනුම්, ඒත් එක්කම දිගු දිගමැනීමේ මිනුම් සහ අතිශය වැදගත් එකක් තමයි මේ බරමැනීමේ මිනුම් පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. බරමැනීමේ මිනුම්. එහෙමනම් දුවේ පුතේ බරමැනීමටද ඒ කාලේ විධිමත් ඒකක තිබිලා තියෙනවා. විශේෂයෙන් වෙළඳාම් කටයුතු වලදී යම් වෙළඳ භාණ්ඩයක නිවැරදි බරමැනීම සඳහා වෙළඳ කටයුතු වලදී බොහෝ දුරට මෙන්න මේ මිනුම් භාවිත කරලා තියෙනවා. සමහර රජවරු ඒ පිළිබඳව නීති රීති ගෙනල්ලා මේ පාරිභෝගිකයන්ගේ සුරක්ෂිතතාවය ඇති කරගන්න ඉතාමත් හොඳින් මෙන්න මේ මිනුම් පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. අපි දන්නවා සොරබොරවැව ලිපිය හතරවන උදිරාජතුමාටයි මේ සොරබොරවැව ලිපියේදී බොහෝ දුරට මෙන්න මේ මිනුම් පිළිබඳව තොරතුරු සඳහන් වෙලා තියෙනවා. ඒ මිනුම් නීත්‍යානුකූල වංචනික තත්වයෙන් තොර වෙච්ච මිනුම් භාවිත කරන්න කියලා බොහෝ දුරට මේ වෙළෙන්දන්ට උපදෙස් දීලා තියෙන අවස්ථාවක් විදිහට තමයි මේ සොරබොරවැව ලිපියේ සඳහන් වෙලා තියෙන්නේ. එහෙමනම් බරමැනීම සඳහා ක්‍රමවත් වූ මිනුම් පද්ධතියක් භාවිත කරලා තියෙනවා. එහෙමනම් අපි බලමු බරමැනීම සඳහා මොනවාගේ මිනුම්ද භාවිත කරේ කියලා. එහෙමනම් ඒ කාලේ වීහ, ගුංජා, මාසක, අක, දරණ, ස්වර්ණ, පල මෙන්න මේ වාගේ මිනුම් තමයි භාවිත කරේ බරමැනීම සඳහා. නැවතත් මම කියන්නම්, වීහ, ගුංජා, මාසක, අක, දරණ, ස්වර්ණ, පල. නැවතත් කියන්නම්, වීහ, ගුංජා, මාසක, අක, දරණ, ස්වර්ණ, පල කියන මෙන්න මේ මිනුම් වර්ග මිනුම් ඒකක භාවිත කරලා තියෙනවා දුවේ පුතේ බරමැනීම සඳහා. එහෙමනම් බරමැනීම සඳහා භාවිත කරපු මේ මිනුම් වර්ග ගැන කතා කරද්දී බොහෝ දුරට අපේ පැරණන් තුල තිබුණු මේ ප්‍රායෝගික දැනුම ඉතාමත් හොඳින් මේ භෞතික තත්ත්වයන් නිසි ලෙස මැනීම් කටයුතු කිරීමේදී මේ විදිහට අවකාශය මැනීමේ මිනුම්, ඒත් එක්කම දුර මැනීමේ මිනුම්, බරමැනීමේ මිනුම් වගේම කාලය මැනීමේ මිනුම්ද අපේ මිනිස්සු අතීතයේදී එහෙම නැත්නම් අපේ පැරණෝ අතීතයේදී ඉතාමත් හොඳින් භාවිත කරලා තියෙනවා. බොහෝ දුරට කාලය ගැන කතා කිරීමේදී කාලය ගණනය කිරීම අතිශය වැදගත් වෙනවා. අපි කෘෂිකාර්මික සමාජයක කෘෂිකාර්මික පසුබිමක් තුළ ජීවත් වන පිරිසක් නිසා භෝග වැපිරීමේ සිට අස්වැන්න නෙලීම දක්වා නියමිත කාලයකට වැඩ කරන්න ඕන. අපි දන්නවා දැන් ඊසාන දිග මෝසම සක්‍රිය වන නිසා මේ කාලයේදී අපි බොහෝ දුරට ගොඩගොවිතනින් මිදිලා මඩගොවිතනට එහෙම නැත්නම් වී වගාවට ප්‍රධාන කොටගත් වී වගාවට යොමු වෙන කාලය. අන්න ඒකයි අපි කිව්වේ හැම වෙලෙම මේ කාලය පිළිබඳවත් අපේ රටේ මිනිස්සු අවධානය යොමු කරලා තියෙනවා. හේතුව අපි කෘෂිකාර්මික සමාජයක වර්තමානයේ ජීවත් වීමේදී බොහෝ දුරට අකලට වැඩ කරන වඩා මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ කාලයට වැඩ කරන් අතීතේ නම්. එහෙමනම් කාලය මැනීම කාර්ය ඉතාම සූක්ෂමව තේරුම් අරගෙන තියෙනවා දුවේ පුතේ. බොහෝ දුරට මේ චන්ද්‍රයාගේ ගමන් මාර්ගය අනුව තමාඳුවේ පුතේ මේ කාලය පිළිබඳව අදහස් ඒ කාලේ මිනිස්සුන්ට ලැබිලා තියෙන මේ චන්ද්‍රයාගේ ගමන් මාර්ගය අනුව පදනම් වූ මාස ක්‍රමයක් ආරම්භ වෙලා තියෙනවා. අපි දන්නවා දුරුතුනවන් මැදින් මෙන්න මේ විදිහට මාස 12ක් පිළිබඳව අපේ සිංහල ක්‍රමයට අනුව සකස් කරනවා. බොහෝ දුරට අමාවක දින සිට 15ක දින දක්වා දින 15ක්ද 15ක දින සිට නැවත අමාවක දින දක්වා දින 15ක්ද ගත වෙන විදිහට තමයි දුවේ පුතේ මේ කාලය ඉතාම සුපරික්ෂාකාරීව බොහෝ දුරට නිර්මාණය කරලා තියෙනවා. ඒ අනුව දින 30 මාසයක් විදිහට නිර්මාණය කරලා මාස 12ක කාලයේ අවුරුද්දක් හෙවත් හවජර නැත්තම් වස කියන කාලය දක්වා විවාහාරික ක්‍රම විදිහට භාවිත කරලා තියෙනවා. සංස්කෘත භාෂාවේ තමයි මේ වර්ෂ ක්‍රමය එන්නේ. සෙල්ලිපිවල බොහෝ දුරට වස කියන නම තමයි භාවිත කරලා තියෙන්නේ. ඒ අනුව තමයි ඔය හවජර සම්වත්සර පසු කාලීන මේ අවුරුදු කියන නම නිර්මාණය වෙන්නේ. හවජර, හවුරුදු, අවුරුදු කියන මේ කාලය නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදිහට සූර්යාගේ චන්ද්‍රයාගේ ගමන් මාර්ගයේ පසුබිම් කරගෙන තමයි දුවේ පුතේ මේ තත්ත්වයන් නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් අපි මේ විදිහට කතා කරද්දී බොහෝ දුරට අපේ පැරණි තාක්ෂණය ගැන කතා කරද්දී තවත් අතිශය වැදගත් අංගයක් බවට පත් වෙනවා දුවේ පුතේ. පළවෙනි පරාක්‍රම බව රජතුමා ඉපදුණු ස්ථානයේ, ඒ කියන්නේ දැදිගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම පුංක ග්‍රාමයේ ඉපදුණු මේ පළවෙනි පරාක්‍රම බෞරතුමාගේ ඉතිහාසයේ සොයාගෙන යද්දී ඒ ස්තූපයක් එතන ස්තූපයක් ඉදිකලා තියෙනවා සූතිගර කියලා ස්තූපයක් මේ ස්තූපේ ගර්භයේ තුල තිබිච්චි ලෝකඩ ඇත් පහනක් හොයාගෙන තියෙනවා ලෝකඩ ඇත් පහනක් එහෙමනම් මේ ලෝකඩ ඇත් පහනෙත් ඉතාමත් සූක්ෂම තාක්ෂණික ඥානයක් විද්‍යාමාන වන භෞතික විද්‍යා මූලධර්ම පිළිබඳව ඒ කාලේ මිනිස්සු ඉතාමත් හොඳින් අවධානය යොමු කරගත්තු බව සඳහන් වෙනවා බොහෝ දුරට ස්ථිතික ජල විද්‍යා මූලධර්මයේ ප්‍රයෝගී කරගෙන තමයි මේ ලෝකඩ ඇත් පහන නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙමනම් දුවේ පුතේ අපි බලමු සති දෙකක් පුරා ගිය සතියේ සහ මේ සතියේ හෝරා දෙකකට ආසන්න කාලයක් අපි කතා කරේ ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය ගැන. එහෙමනම් අපි බලමු මුල සිට සරලව අපි මොනවාගේ කොටස්ද ගිය සතියේ ඉඳලා කතා කරේ සම්පූර්ණ පාඩමේ පුංචි සාරාංශගත කිරීමක් මා කරන්නම්. ඊට පස්සේ ඔබට පුළුවන් මේ මාතෘකා අනුව ඔබට කෙටි සටහනක් හරි හදාගෙන මේ තොරතුරු ඒකරාශී කරගෙන මේ පාඩම පිළිබඳ හොඳ අවධානයකින් කටයුතු කරන්න. එහෙනම් දුවේ පුතේ අපි මුලින්ම කතා කරා විද්‍යාව හා තාක්ෂණය කියන්නේ මොකද්ද කියන එක. ඊට පස්සේ කතා කරා ප්‍රාග්ඓතිහාසික යුගයේ තිබුණු විද්‍යාත්මක හා තාක්ෂණික ඥානය පිළිබඳ. ඊට පස්සේ අපි කතා කරා පූර්ව ඓතිහාසික යුගයේ තිබුණු තාක්ෂණික හා විද්‍යා ඥානයන් පිළිබඳ. ඒදී අපි කතා කරා මුලින්ම මැටි ඔරු සුසාන, ඒත් එක්කම නිවාස තාක්ෂණය, මැටි බඳුන් තාක්ෂණයක් ගැන කතා කරා. පසු කාලීනව විද්‍යාවේ භාවිතයේ පරිණතය අවධියක් පිළිබඳව කතා කිරීමේදී බොහෝ දුරට දුවේ පුතේ අපි කතා කරා ඔබට මතක ඇති ජල කළමනාකරණයක්, එහෙම නැත්නම් ජලාසිත ශිෂ්ටාචාරයේ වාරි තාක්ෂණයක් ගැන කතා කරා. එහිදී මහවැව් විධිකිරීමක් ගැන කතා කරා, වැවක් හා බැඳුණු වැවක අංග ගැන කතා කරා. ඔබට මතක ඇති වැවක් හා බැඳුණු වැවක අංග ගැන කතා කරා. ඒත් එක්කම දුවේ පුතේ අපි කතා කරා ඇල මාර්ග හා බැඳුණු තාක්ෂණයක් ගැන කතා කරා. ඊට පස්සේ පොකුණු නිර්මාණය ගැන කතා කරා. පෞද්ගලික සනීප ආරක්ෂාව, ජලයේ සිසිලස සහ නියම ප්‍රමිතිය රඳවා ගැනීම සඳහා මොන වගේ ක්‍රමවේදද භාවිත කරේ කියලා අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරා නැවත වතාවක් දුවේ පුතේ නගර නිර්මාණය හා වාස්තු විද්‍යාව ගැන කතා කරා, විශේෂයෙන් වාස්තු විද්‍යාව ගැන කතා කරා. ඊට පස්සේ නගර සහ උද්‍යාන නිර්මාණයක් ගැන කතා කරා. සනීප ආරක්ෂාව, ස්වස්ථතාව සහ වෛද්‍ය ක්‍රම ගැන අපි කතා කරා. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව පැවති සුළු කර්මාන්ත පිළිබඳව කතා කරා. ලංකාව තුළ තිබුණු දේශීය වත්සිරිත පිළිබඳව කතා කරා. අවසාන අවස්ථාවට අවසාන මොහොතේදී අපි කතා කරා දේශීය දැනුම. දේශීය දැනුම යටතේ අපි කතා කරා මැනීම සහ ගණනය කිරීම වලට පැරැන්නන්ගේ තිබුණු කුසලතාවය. එහිදී අවකාශය මැනීමේ මිනුම්, ඒත් එක්කම බර මැනීමේ මිනුම්, දුර මැනීමේ මිනුම්, කාලය මැනීමේ මිනුම්, මෙන්න මේ වගේ බොහෝ අංගයන් අපි කතා කරා. ඊට පස්සේ අද දවසේ බොහෝ දුරට අවසානයේ අපි කතා කරා විශේෂයෙන්ම මේ තාක්ෂණික සහ විද්‍යාත්මක ක්‍රමවේද හෙළිවන තවත් සුවිශේෂී අවස්ථාවක් විදිහට මේ පළවන පරාක්‍රම බෞරත්මා ඉපදුණු ස්ථානයේ ඉදි කරලා තියෙන සූතිගර විහාරයෙන් හම්බෙච්චි මෙන්න මේ ලෝකඩ ඇත්පහන ගැනත් යම් තාක්ෂණයකට අපි කටයුතු සාකච්ඡා කරා. ඒ වල තියෙන තාක්ෂණික ඥානයන් ගැන දුවේ පුතේ අපි සාකච්ඡා කරා. එහෙමනම් සති දෙකක් පුරාවට සාකච්ඡාවට බඳුන් කළේ 10 ශ්‍රේණියේ 5 වෙනි පාඩමේ පාඩම තමයි ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය. ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය කියන මාතෘකාව තමයි දුවේ පුතේ අපි සාකච්ඡා කිරීමට අවධානය යොමු කරේ. මොකද මේ පාඩම මම මුලින්ම පාඩම ආරම්භ වෙන අවස්ථාවේදීත් කිව්වා මේ පාඩම තුලින් 2016 සිට 20 දක්වා අඛණ්ඩව අවුරුදු 5 පුරාම ප්‍රශ්න නිර්මාණය වෙච්ච නිසා මේ අවුරුද්දේ අධ්‍යන පුත්සාතික පත්‍ර සාමාන්‍ය පෙළ ලියන දරුවන්ටත් මේක අතිශය වැදගත් නිසා කතා කරපු පාඩමක්, ඒ වගේම 10 වසරේ දරුවන්ටත් එහෙමයි. නිසා අද දවසේ වැඩ කටයුතු ටික මම සමාප්ත කරනවා. එහෙනම් රජරට සේවයටත් ඔබටත් ඒත් එක්කම උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ස්තුතිය පුද කරමින් අද දවසේ වැඩ කටයුතු ටික සමාප්ත කරනවා, අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියන පැතුම්.